බුදුහාමුදුරෝ මේ කර්ම සංකල්පය පිළිබඳව චුල්ලකම්ම විභංග සූත්‍රයේදී පැහැදිලි කරනවා. චුල්ලකම්ම විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායට අයිති වෙන්නේ. මේ සූත්‍ර දේශනාවට අනුව තෝදෙය්‍ය පුත්‍ර සුභ කියන තරුණ මානවයා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ඒ තරුණ මානවයාට ඇති වුණු ගැටලු කීපයක් බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා. ඒ ගැටලු 14ක් තියෙනවා. ඒ 14ේ ඔහු දකින පරිසරය තුළ, සමාජය තුළ ඔහු දකිනවා ආයුෂ වලින් වැඩිපුර පිරිච්ඡාය, ආයුෂ පිරිහිච්ඡාය, ඒ වගේම බොහෝ ආබාධ තියෙන අය, ආබාධ අඩු අය, දුර්වර්ණ අය, ඒ වගේම ලස්සනව ලස්සන වගේ, අල්පේශාක්‍ය මහේශාක්‍ය, ඊළඟට දුප්පත් පොහොසත්, කුල කුලීන කුලහීන, ඒ වගේම නුවණ ඇති අය, නුවණ නැති අය, මේ ආදී මේ විෂමතාවයන් වලට හේතුව මොකක්ද කියලා. දැන් මේ විෂමතාවයන් අපිට අදත් අපි ජීවත් වෙන පරිසරය තුළ, සමාජය පුරාවට අපිට දකින්නට ලැබෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ තෝදෙය්‍ය පුත්‍ර සුභ කියන තරුණ මානවයා අහපු මේ ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ කියන්නේ කොහොමද? සත්වයෝ කර්මය සොකීය කොට ඇති, එවාගේම කර්මය දායාද කොට ඇති, කර්මය සරණ කොට ඇති. මේ නිසා මේ සත්වයාගේ උසස් සහ හීන බව, මේ සත්වයාගේ තියෙන මේ විෂමතාවයට ප්‍රධානම හේතුව විදිහට බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ කර්මයයි. එතකොට දුවේ පුතේ බලන්න, බුදුහාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නේ මොකද්ද? මේ සමාජයේ පුද්ගලයන් අතර තියෙන මේ විෂමතාවය, ඒ විෂමතාවය වෙන්න හේතුව මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ එතනදී සඳහන් කරනවා. මේ සියලු විෂමතාවයන් වලට හේතුව තමයි කර්මය. මානවකයේ සත්වෝ කර්මයේ සොකීය කොට ඉන්නවා, කර්මයේ දායාද කොට ඉන්නවා, කර්මයේ කරන කොට ඉන්නවා, ජීවත් වෙනවා, කර්මයේ නෑදෑ කොට ඉන්නවා, එවාගෙම කර්මයේ පිළිසරණ කොට ඉන්නවා. මිනිසා හීන බව සහ උසස් බව ඇති කරන්නේ කර්මය නිසා කියන එක පැහැදිලි කරනවා. ඔහොම යද්දී බුදුහාමුදුරුවන්ගෙන් නැවත අහනවා. බුදුහාමුදුරනේ තව ටිකක් මේක පැහැදිලි කරලා කිව්වොත්, එතනදී බුදුහාමුදුරුවෝ කියනවා මේ උසස් බව හා පහත් බව ඇතිවීමට හේතු, දැන් මේ දරුවන්ට පෙළපොත ඔබ අතේ තියෙනවා නම් ඒ පෙළපොතේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඇයි සත්වයෙක් ආයුෂ වැඩිපුර ඇතිව ජීවත් වෙන්නට හේතු වෙන්නේ මොනවද කියලා. ඒ වගේම සත්වයන්ගේ ආයුෂ අඩු වෙන්න හේතු වෙන්නේ මොනවද කියලා. එතකොට අපේ කුලරත්න සේවා කෙටියෙන් අපි මතක් කරගෙන ගියොත්,
අපේ හාමුදුරනේ ප්‍රාණඝාතය කරන්න, සතුන් මරන්න අඩු වයසින් තමයි අපි හඳුනේ මේ යනවා සඳහන් කරන්නේ. එයාට අල්පායුෂ්ක ඇති බව තමයි කියන්න පුළුවන්. ප්‍රාණඝාත නොකරන්න, සතුන් ඒ සත්වයන්ට දයාව දක්වන්න දීර්ඝායුෂ ලබන බව තමයි සඳහන් වෙන්නේ. බොහෝ කල් ජීවත් වීමේ හැකියාව තියෙනවා. සත්වයා හිංසාව සිදු සත්ව හිංසාව සිදු කරන්න බොහෝ ආබාධ සහිතව උපදිනවා. එවගේම ద్వේෂයෙන් කටයුතු කරන්න දුර්වර්ණ උපදිනවා. එවගේම ద్వේෂයෙන් තොරව කටයුතු කරන්න වර්ණවත් උපදිනවා. අන්සපතර ඊර්ෂ්‍යා කරන්න අල්පේ ශාක්‍ය උපදිනවා. එවගේම අන්සපතර ඊර්ෂ්‍යා නොකරන්න මහේ ශාක්‍ය උපදිනවා. එවගේම අපි හඳුන්නේ තමාසතු කිසිවක් අන්නයට නොදී භුක්ති විඳින්නා වූ පුජ්‍යලු ඉන්නවා, දන් නොදෙනා ඉන්නවා. ඒ අල්ප භෝගීව තමයි අපි හඳුන්නේ ඊට පස්සේ උපදිනවායි සඳහන් කරන්නේ ධර්ම පොතේ. ඒ වගේම තමා සතු දේ හෝ අන් අය දෙන තැනත්තා දන් දෙන්න මහා භෝගීව උපදින බව තමයි, පොහොසත් උපදින බව තමයි අපි සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම අපි හඳුන්නේ ගරු කළ යුත්තන්ට ගරු නොකරන, පිදේ යුත්තන්ට නොපුදන, ඒක අධික මානෙන් යුක්තව ඉන්නව තැනත්තා පහත්යයි සම්මත කුලවල තමයි අපි හඳුන්නේ උපදිනු ලබන්නේ. ඉතින් ඒ වගේම ගරු කළ යුත්තන්ට ගරු කරඩ කරන, එවගේම පිදියේ යුත්තන්ට පුදන, එවගේම මානයෙන් තොරව තැනැත්තා උසස්යයි සම්මත කුලවල උපදිනවා. එවගේම කුසල් මොනවාද, අකුසල් මොනවාද, සත්‍ය අසත්‍ය කුමක්දයි හා මේ පිළිබඳව විමසුම් නොකරන්න ප්‍රඥාවෙන් අඩුව තමයි උපදිනු ලබන්නේ. කුසල් මොනවාද, අකුසල් මොනවාද, සත්‍ය අසත්‍ය කුමක්දයි මේ ධර්මයේ පිළිබඳව විමසීමක් කරන්නා තමයි ප්‍රඥාවන්තව උපදින බව චුල්ලකම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සුභ මානවකයාට දරුවනේ ප්‍රකාශ කරනු ලබන්නේ.
ඇත්තටම විශේෂයෙන් මේ සූත්‍ර දේශනාව තුළ මතු කරන්නේ යහපත් ක්‍රියා නිසා යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා කියන එක.
එහෙමයි අපේ හඳුන්වන්නේ.
ඊළඟට අයහපත් ක්‍රියා තමයි අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නේ. දැන් මේ අපේ සර් සඳහන් කළ ඒ කාරණාවන් අපි එකිනෙක එකිනෙක ගත්තොත් බොහෝමයක් දේවල් සඳහන් කරන්නට පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා සමාජ සත්වයක් විදිහට උපතේ ලැබුවාට පස්සේ ඉපදෙන දවසේ ඉඳලා අපි මැරෙන දවස අපිට කලින් තීරණය කරන්න බෑ.
එහෙමයි.
නමුත් අපි දකිනවා සමාජයේ උපත්ති ලැබපු අය විවිධ හේතුන් නිසා මරණය කියන ධර්මතාවයට පත් වෙනවා. එතකොට මේ දීර්ඝායුෂ ලබන්න නම් එක හේතුවක් විදිහට කර්මය වැදගත් වෙන බවයි බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. එතකොට සමහර අවස්ථාවන් වලදී උපත්ති ලැබුවට පස්සේ පාරිසරික සාධක හේතු වෙන්න පුළුවන්. ඒ හේතු නිසා ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරන මේ සූත්‍ර දේශනාවේදී කෙනෙක්ගේ ආයුෂ පරම වෙන්නටත් කෙනෙක්ගේ ආයුෂ අඩු වෙන්නටත් කර්ම ශක්තිය කියන එක එක පැත්තකින් වැදගත් වෙන බව. ඒ අතර අපි දන්නවා සමහ ඇතමෙක් ඉන්නවා ආබාධ, ඒ කියන්නේ උප්පත්තියත් එක්කම රෝගාබාධයෙන් පෙළෙනවා. සමහර මුළු ජීවිත කාලයම රෝගාබාධ වලින් පෙළෙනවා.
එහෙමයි.
එතකොට මෙතනදී සඳහන් කරන්නේ මේ මුළු ජීවිතයේම රෝගාබාධ වලින් පෙළෙන එක, මුළු ජීවිතයේම දුක් විඳින එක. එහෙම කෙනෙක් ඒ තත්වයට පත් වෙන්නේ ජීවිතය තුළ ඔහු විසින් සිද්ධ කරගන්න අකුසල කර්මවල ප්‍රතිඵලයක් විදිහට සඳහන් කරන්න පුළුවන්.
එහෙමයි. එතකොට අපේ හඳුන්නේ ඔය අපේ හඳුරු සඳහන් කරන්නට යෙදුනා වූ රෝගාබාධ හා සම්බන්ධයෙන් රෝගීත්වයේ මේ උපන් දවසේ ඉඳලා රෝගීත්වයට පත්වන්නා වූ පුජ්‍යලයෝ අර කර්මානුරූපව සිදුවන්නා වූ කර්මඵල වලට අනුගත වෙච්ච අය වශයෙන් තමයි ඔබ වහන්සේ ඔය සඳහන් කරනු ලබන්නේ. එහෙම නැති අයට ඇත්තටම කර්මය විපාක වශයෙන් ඒක මැඩපවත්වමින් කල්පනාකාරීව කටයුතු කිරීමෙන් ඔවුන්ට කර්මයේ ජයගැනීමේ හැකියාවක් නැද්ද?
ඇත්තට මෙතනදී මේ කර්මානුරූපීව අපිට සිද්ධ වෙන දේ පිළිබඳවනේ කතා කරන්නේ.
එහෙමයි.
එතකොට සමහර කෙනෙකුට ඒ කියන්නේ උපත්ති ලැබුවාට පස්සේ පරිසරයේ කාලගුණක දේශගුණික විපර්යාසයන් නිසා අසනීපකම් ඇති වෙන්න පුළුවන් සුළුසුළු.
එහෙමයි.
එතකොට මෙතනදී මේ කතා කරන්නේ ජීවිතේ අපිට සමහර අවස්ථාවන් වලදී ඇති වෙන අසනීපකම් ගැන නෙවෙයි.
එහෙමයි.
කර්ම ශක්තිය පදනම් කරගෙන ඇති වෙන ජීවිතේම දුර්වල කරන රෝගාබාධ පිළිබඳව.
ඔව්.
එහෙම දැන් එහෙම ජීවිතේ පුරාවටම රෝගයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ.
එහෙමයි.
එතකොට මෙතනදී සඳහන් කරන්නේ අපේ ජීවිතය තුලදී අපි විසින් සිද්ධ කරන කර්ම ශක්තිය කොතෙක් දුරට ජීවිතයට බලපානවාද කියන එක. ඒ නිසාවෙන්ම තමයි බුදුහාමුදුරුව එක්තරා අවස්ථාවකදී රාහුල පොඩි හාමුදුරුවන්ට සඳහන් කරනවා අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී පච්චවෙක්කිත්වා කාය කම්මං කාතබ්බං. පච්චවෙක්කිත්වා වචී කම්මං කාතබ්බං. ඒ කියන්නේ නිරන්තරයෙන් හිතමින් නිරන්තරයෙන්ම විමසමින් නිරන්තරයෙන්ම හිතාමතා කටයුතු කිරීම ජීවිතේ නිවැරදි කරගන්න පුළුවන්. නිරන්තරයෙන් විමසමින් කටයුතු කිරීම වාචසික වශයෙන් සංවර කරගන්න පුළුවන්. ඒතකොට මෙතනදී අපි කෙටියෙන් ගත්තාම පස්සේ අපි හිතන දේනේ අපි කියන දේනේ අපි කරන දේනේ නිවැරදි කරගන්න මේ කියා දෙන්නේ මේ පාඩමේදී. එතකොට අපි හිතන දේ අපි කරන දේ අපි කියන දේට පදනම් වෙනවා චේතනාව. එකී චේතනාව යහපත් කර ගන්න කියන කාරණේ තමයි චුල්ලකම විභංග සූත්‍රයේදී තවදුරටත් පැහැදිලි කරලා දෙන්නේ අපිට.
හරි. අපි හඳුන්නේ දැන් ඔය සඳහන් කරපු ආකාරයට අපි කර්මයටම සියල්ල බාරදී පැත්තකට වීම නොවේ සිදු කරන්න ඕනේ. එසේනම් අපිට කර්මය කියන එක යම් ප්‍රමාණයකට අපිට මැඩපවත්වා ගැනීමට හැකියාව තිබෙනවා අපි ප්‍රඥාවන්තව කාර්යක්ෂමව කටයුතු කිරීම තුළින්.
ඇත්තටම දැන් සියල්ල සිද්ධ වෙන්නේ කර්මයෙන්ද කියලා එහෙම ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. ඒ වගේම තමයි සියල්ල සිද්ධ වෙන්නේ කර්මයෙන් කියලා ඇතැම්මයි විශ්වාස කරනවා. එතකොට තමන්ගේ හා ලෝකයේ මේ සිදුවෙන සංසිද්ධීන් සමහර අය කර්මයට බාර දීලා නිහඬ වෙ ඉන්නවා.
එහෙමයි.
එතකොට මෙතනදී මේ කතා කරන්නේ ජීවිතය පිළිබඳව, ඒ වගේම සමාජය තුල සිදුවෙන දේවල්, ඊළඟට ලෝකයේ තුල මේ සිදුවෙන දේවල් පිළිබඳව මේවා සියුම්ව අධ්‍යයනය කරන්නකොට කර්මයෙන් සිදුවෙනවාය කියන නිගමනයට එන්න බෑ. මම මේ කියන කාරණේ අපේ කුලසේකර සර්ට පැහැදිලි වෙනව ඇති. සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සියල්ල කර්මයට අපිට බාර දීලා නිහඬව ඉන්නත් බෑ. ඒ නිසා අපි සමාජයේ තුල දේවල්, ලෝකයේ තුල සිද්ධ වෙන දේවල්, ජීවිතයේ තුල සිද්ධ වෙන දේවල් කර්මයටම බාර දීලා කර්මයටම යොමු කරවන්නට අපිට පුළුවන් කමක් නැහැ.
හරි. අපේ හාමුදුරුවෝ සඳහන් කරන්න යදුනේ කර්මයටම බාර දී කර්මය මතම ගැටිලා අපේ ප්‍රශ්න විසඳා ගැනීම නොකළ හැකි බවත්, ඇත්තටම අපේ හාමුදුරනේ දූ දරුවන්ට අපි ප්‍රකාශ කරමු එහෙමනම් කර්මය වෙනස් කළ හැකිය. කර්මය වෙනස් කරන්නට මේ න්‍යාම ධර්ම කොයි ආකාරයට උපකාරී වන්නේ කියන එකත් අපේ හාමුදුරනේ පොඩ්ඩක් පැහැදිලි කරවුවොත්.
ඇත්තටම මේ බුදුහාමුදුරුව මෙතනදී දේශනා කරනවා නියාම ධර්ම පද්ධතියක්. ඒකත් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. උතු බීජ නියාමෝච කම්ම ධම්ම නියාමතා චිත්තස්සච නියාමෝති ඤෙය්‍යෝ පංච නියාමතා. එතකොට මෙතනදී විශේෂ නියාමන ධර්මතාවයක් අපිට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. විශේෂයෙන්ම ලෝකයේ පැවැත්ම පටිච්ච සමුප්පාදයට අනුව, ඒ කියන්නේ හේතුඵලවාදීව අනුව සිද්ධ වෙනවා කියන එකත්, පංච නියාම ධර්මතාවයන් පවතින්නේ මේ පටිච්ච සමුප්පාදය මුල් කරගෙන කියන එකත් පැහැදිලි කරලා තියෙනවා.
එහෙමයි.
එතකොට නියාම ධර්ම අධ්‍යයනය කරනකොට දුවේ පුතේ අපිට පැහැදිලි වෙනවා නියාම ධර්ම පහක් තියෙනවානේ. ඒ නියාම ධර්ම පහට අනුවනේ ලෝකේ පැවැත්ම, පුජ්‍යලයාගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒ අතර එකක් විදිහට තමයි කර්ම කියන සංකල්පය සඳහන් වෙලා තියෙන්නේ. එතන උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා කොටස් පහක් සඳහන් වෙනවා. එතකොට කර්ම නියාම කියන්නේ එකක් විදිහට. ඉතුරු ඒවා ඉතුරු නියාමයන් ලෝකයේ පැවැත්මේදී වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. අපි නිකන් උදාහරණයට ගත්තොත් උතු නියාම කියලා කියන්නේ ඍතු විපර්යාසයන්, කාලගුණික සහ දේශගුණික වෙනස්කම් මේ බලපෑම්. නියම් කාලවලදී ආහාර හිග වෙන්න පුළුවන්. මහා වර්ෂා කාල ඇති වුණොත් ස්වභාවික විපත් ඇති වෙන්න පුළුවන්. වසංගත රෝග ඇති වෙන්න පුළුවන්. මේවා පුද්ගල කර්ම ශක්තියට අදාළ වෙන දේවල් නෙවෙයි. ඒ වගේම තමයි බීජ නියාමයේ විදිහට ගත්තහම පස්සේ සාකාසා සත්වයන්ගේ පැවැත්ම සම්බන්ධව කතා කරනවා. බීජයට අනුව තමයි අංකුර හැදෙන්නේ, පත්‍ර හැදෙන්නේ, ගෙඩි හැදෙන්නේ. ඒ වගේ පැවැත්ම සිද්ධ වෙන්නේ හේතුඵලත් එක්ක ගත්තහම. ඒවා කර්මයට අපිට බාර දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ධම්ම නියාම කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් සරලව කතා කරොත් ජීවිතයේ වයසට යන එක, ලෙඩ වෙන එක, හැම රැලි වැටෙන එක, මේ ධර්මතාවයන් ටිකක් තියෙනවා. එතකොට ඒවා සිද්ධ වෙන්නේ කර්මයේ බලපෑමක් නිසා නොවේ. ඊළඟට චිත්ත නියාමයේ ගත්තහම පස්සේ ඒ අවස්ථාවන් වල හැටි, ඒ අවස්ථාවන් වලට අනුව අපේ සිත ක්‍රියා කරන විදිහක් තියෙනවා. එකවර එක අරමුණක් විතරක් ගන්න පුළුවන් වුණාට අපි ඒ කටයුතු කරනකොට අපේ සිත ක්‍රියා කරන විදිහක් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් ඒ ක්‍රියා කරන විදිහත් එක්ක ස්වභාවයක් තියෙනවා. ඒවා කර්මයට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දුවේ පුතේ කල්පනා කරගන්න මේ නියාම ධර්මතාවයන් තුලදී එකක් තමයි එක නියාමයක් තමයි කර්ම නියාමය කියන්නේ. එය කර්ම නියාමය කියලා කියන්නේ මේ ආත්මයේ හෝ ඉහත ආත්මවලදී සිදු කරන ලද පින්පව් පල දෙන ආකාරය. එතකොට අපිට නිගමනයක් ගන්න පුළුවන් බුදුහාමුදුරුවන්ගේ කාලයේ හිටිය දේවවාදී ආගම්වල. දේවවාදී ආගම්වල කිව්වේ ඒ අය විවිධ ශාස්ත්‍රවරුන් ආගමික නායකයන් ප්‍රකාශ කරපු විදිහ ප්‍රතික්ෂේප කරනව බුදුහාමුදුරුව. බුදුහාමුදුරුව එසේ ප්‍රතික්ෂේප කරලා මේ නියාම ධර්මයන් පැහැදිලි කරනවා. කර්මය කියන්නේ එක නියාමයක් විදිහට.
අපේ හාමුදුරන් වහන්ස මේ අපේ දරුවන්ට පැහැදිලි කරමු පොඩි කෙටි වේලාවකින්. බෞද්ධ කර්ම සංකල්පයේ තිබෙන සුවිශේෂිකම කුමක්ද කියලා සඳහන් කරනවා නම්?
ඔව්, ඇත්තටම දැන් අනිකුත් කර්ම සංකල්පයේ පිළිබඳව බුද්ධ කාලීන ಭಾರತೀಯ ශාස්ත්‍රවරුන් දේශනා කරපු ආකාරයත් එක්ක ගත්තාම බෞද්ධ කර්ම සංකල්පයේ සුවිශේෂතා තියෙනවා.
එහෙමයි.
එතන මේව හරිම වැදගත් වෙනවා. එකක් තමයි චේතනාව මුල් කොටගෙන ඇති ක්‍රියාව තමයි කර්මයේ විදිහට බුදුහාමුදුරුවෝ අර්ථකථනය කළේ. ඒක නැවතත් අපි සඳහන් කරොත් චේතනාව මූලික කරගත්ත ක්‍රියාව තමයි කර්මයේ විදිහට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. අනිත් එක සියල්ල සිදුවෙන්නේ පෙර කරපු කර්මයට අනුව නොවේ කියන එක. අපි පූර්ව ආත්මවලදී සිද්ධ කරපු සියලුම දේවල් ඒවා සමස්තයම කර්මයේ විදිහට පිළිගන්නේ නැති බව. ඊළඟට ඇතැම් කර්මයන්ගේ විපාක මේක ඉතාමත්ම වැදගත් වෙනවා. ඇතැම් කර්මයන්ගේ විපාකය උත්සාහය වැනි බාහිර කරුණු වලින් අපිට පාලනය කරන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ ලෝණපල සූත්‍රයේදී පැහැදිලි කරනවා ලුණු පුපුරක් උපමාවට අරගෙන අවශ්‍ය නම් අපිට පුළුවන් කර්ම ශක්තිය වෙනස් කරන්න. අවශ්‍ය නම් අපිට කර්ම අපිට පුළුවන් කර්ම ශක්තිය අභිභවා යන්න.
එහෙමයි.
ඒ නිසා උත්සාහය ඒ වගේම පාරිසරික සාධක අරමුණු කරගෙන අපිට පුළුවන් ජීවිතේ අපේ කර්ම ශක්තිය පාලනය කරන්න වෙනස් කරන්න. අනික් කාරණය තමයි සියලුම අතීත කර්ම ගෙවා අවසන් කිරීමෙන් තොරව අරහත්වය ලබා ගන්න පුළුවන් කියන කාරණේ. ඒත් එක මෙතනදී විශේෂයෙන් වැදගත් වෙනවා සුව උත්සාහයෙන් අරහත්වයට පත් වුණු මිස දෙවි කෙනෙකුට හෝ අන් කෙනෙකුට යාඥා කරලා මේ කර්ම විපාක සඳහා සමාව ගන්න බෑ කියන කාරණේ.
අපේ හඳුන්නේ එහෙමනම් මේ අද දවසේ අපි සිදු කරන්නට යෙදුන පාඩමේ එවැගේම ඊයේ දවසේ සිදු කරපු පාඩමේ සමස්තයෙන් අපි ගැළපෙන ආකාරයට අදත් ප්‍රශ්නයක් අපි සකස් කරගන්නට යෙදුනා. ඒ සකස් කරගන්නට යෙදුනා වූ ප්‍රශ්නේ තමයි මෙන්න මේක. හැකි අය ඉක්මනින් ලියාගන්න. චුල්ලකම්ම විභංග සූත්‍රයේ සඳහන් පුජ්ජල විපසමතා සඳහා බලපාන කරුණු මොනවා කොපමණද? නැවතත් කියන්නම්, චුල්ලකම්ම විභංග සූත්‍රයේ සඳහන් පුජ්ජල විපසමතා සඳහා බලපාන කරුණු කොපමණද? දෙක, කෙනෙක් අල්පාංශ ඇතුව ඉපදීමට හේතු කවරේදැයි සඳහන් කරන්න. කෙනෙක් අල්පාංශ ඇතිව ඉපදීමට හේතු කවරේදැයි සඳහන් කරන්න. තුන්වැනි ප්‍රශ්නය, බුදු දහමෙහි ඉගැන්වෙන කර්ම සංකල්පය අනුව යහපත් ක්‍රියා සිදු කිරීම මගින් මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සැපවත් වන අයුරු පැහැදිලි කරන්න. නැවතත් එම ප්‍රශ්නය, බුදු දහමේ ඉගැන්වෙන කර්ම සංකල්පය අනුව යහපත් ක්‍රියා සිදු කිරීම මගින් මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සැපවත් වන අයුරු පැහැදිලි කරන්න. ඉතින් දුවේ පුතේ, අද දවසේ අපේ පාඩම අවසන් කිරීම සඳහා නැවත වතාවක් අපේ හාමුදුරන් වහන්සේට යොමු වෙනවා. අද දවස බොහොම උතුම් දවසක්. හෙට දිනේ තමයි උදාවනු ලබන්නේ ඒ උතුම්ම තත්වය තවත් දීප්තිමත් කිරීම සඳහා. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සුවිශේෂී දිනය හෙටයි. අපේ හාමුදුරන් වහන්ස ඒ පිළිබඳව පොඩ්ඩක් සඳහන් කරනවා නම්,
හෙටින් උදා වෙන වෙසක් පුර පසළොස්වක් පොහොය දවස ලෝකවාසී බෞද්ධින්ට ඉතාමත්ම වැදගත් ශ්‍රේෂ්ඨ දවසක්. බෞද්ධයන් විදිහට අපි දන්නවා හෙට දවසේදී තියෙන විශේෂත්වය. එනිසා අපි කවුරුත් ප්‍රතිපත්තියෙන් එවාගේම දවස ගත කරන්නට දෙමව්පියන් දරුවන් ඇතුළු සියලු දෙනාම උත්සාහවන්ත වෙමු, ඒ සඳහා කැප වෙමු, ඒ සඳහා කටයුතු කරමු කියන කාරණයක් සිහිපත් කරමින් හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.